අයුබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔන්න අද දවසෙත් අපි ඌවේ ගුරු කෙතරින් මේ සූදානම සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය පාඩම කියලා දෙන්න. අද දවසේ සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය පාඩම කියලා දෙන්න ඇවිත් ඉන්නේ මාධ්‍යවේදී උසස් පෙළ උත්තරපත්‍ර පරීක්ෂක අඹගස්තෝව ජනාධිපති විද්‍යාලයේ ප්‍රදීප් ජයලත් ගුරුපියාණන්.
ආදරණීය දරුවනි, අපි ඔබට මතක ඇති පහුගිය කාලවකවානුව තුරදී 10 වසරට අදාළව පාඩම් බොහොමයක් අපට සාකච්ඡා කරන්න හැකියාවක් අවකාශයක් ලැබුණා සංවිධාන මාධ්‍ය අධ්‍යයන විෂයට අදාළව. ඉතින් 11 වසර පෙළ පොතට අපි ගමන් කරනකොට අපි තොරතුරු වාර්තාකරණය කියන පාඩම අපි මීට පෙර සාකච්ඡාවට ගත්ත පළවෙනි පාඩම විදිහට, ඔන්න බලන්න දෙවෙනි පාඩම විදිහට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන මුද්‍රිත මාධ්‍ය පිළිබඳව, විශේෂයෙන් මුද්‍රිත මාධ්‍ය ගැන සාකච්ඡාවට කරනකොට අද දවසේ වෙනකොට ඉතා ජනප්‍රියම මුද්‍රිත මාධ්‍ය විදිහට සැලකෙන්නේ පුවත්පත් මාධ්‍ය නේද? අද වෙනකොට නව මාධ්‍යත් එක්ක සම්බන්ධ වෙලා පුවත්පත ක්‍රියාත්මක වන ආකාරය අපට නිරීක්ෂණය කරගන්න සහ දැකබලා ගැනීමේ හැකියාවක් අවකාශයක් ලැබිලා තිබෙනවා. ඒ නිසා විශේෂයෙන් අද දවසේ මුද්‍රිත මාධ්‍ය පිළිබඳව සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. පෙළ පොතට අදාළව දෙවෙනි පාඩම විදිහට තමයි මේ පාඩම සැකසෙන්නේ. ඉතින් විශේෂයෙන් සමාජයේ තුල සංවිධාන අවශ්‍යතා සපුරා ගන්නකොට ඉතින් මුද්‍රිත මාධ්‍යට සුවිශේෂී තැනක් හිමි වෙනවා. ඒකට හේතු සාධකයේ තියෙන අපි කැමති නේද පොතේ සටහන් වෙලා තිබුණා කියලා කියන්, අපි කැමති පෝස්ටර් ගහලා තිබුණා කියලා කියන්, අපි කැමති පත්තරෙත් දාලා තිබුණා කියලා කියන්. ඒ නිසා ගොඩාක් වෙලාවට මේ මුද්‍රිත මාධ්‍ය පිළිබඳව සමාජය තුළ දැඩි අවධානයක් තිබෙනවා කියන කාරණාව ගැන සඳහන් කරන්නට ඕන. විදුත් මාධ්‍ය පහළ වෙලා තිබුණත්, නව මාධ්‍ය පහළ වෙලා තිබුණත්, අද දවසේ තාමත් මේ මුද්‍රිත මාධ්‍ය භාවිතයට ගැනීම පිළිබඳව තව දුරටත් අපට සාකච්ඡා කරන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඒ නිසා විශේෂයෙන් පුවත්පත පිළිබඳව, ඒ වගේම පොත් සංගරා වගේම මේ දැන්වීම් පත්‍රිකා පිළිබඳවත් මේ යටතේ අපට සාකච්ඡා කරන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඉතින් මුද්‍රිත මාධ්‍ය ගැන කතා කරන්නට කලින් ඇත්තටම මේ ලේඛන කලාවේ ඉතිහාසය ගැන අපට ටිකක් කතා බහ කරන්න බලාපොරොත්තු වෙමින් අපි ඉන්නවා. මොකද ලේඛනයේ පහළ වීමට නේද කාලාන්තරයකට පෙර තමයි මානව භාෂාව බිහි වෙන්නේ. ඒ කියන්නේ එකිනෙකා අතර තොරතුරු සංදිකින සඳහා අපි අදහස් තොරතුරු හුවමාරු කර ගැනීමට භාෂාව උපයෝගී කරගන්නවා. ඉතින් භාෂාව අනෙක් අයට දැකබලා ගැනීමට ලියා සැලැස්වීමේ විධික්‍රමයක් එක්කලා තමයි ලේඛන කලාව ලෝකයට දායාද කරන්නට හැකියාවක් අවකාශයක් ලැබෙන්නේ. ඒ නිසා මුද්‍රිත මාධ්‍ය පිළිබඳව සාකච්ඡාව ගෙන යන්නට කලින් අපට හැකියාවක් අවකාශයක් ලැබෙනවා මේ මානව සංවිධානය හා ලේඛනය අතර තියෙන සම්බන්ධතාවයත්, ඒ වගේම විශේෂයෙන් අක්ෂර විද්‍යාව උපයෝගී කරගෙන ලිවීම සහ ඒ ගොඩනගා ගැනීම සහ අදහස් සංනිවේදන කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව අපි කිසියම් ආකාරයක අදහස් තොරතුරු ගොනු කරගන්නට බලාපොරොත්තු වෙනවා කියන කාරණාවත් පුතේ සඳහන් කරනවා. ආදි මානවයා ජීව විද්‍යාත්මකව පරිණාමයට සමගාමීව පුතේ තම සංවිධන කුසලතා ක්‍රමිකව තමන්ගේ අවශ්‍යතා මූලික කරගෙන උපයෝගී කරගත් ආකාරය අපට නිරීක්ෂණය කිරීමට හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඒ කියන්නේ අපි මේ කතා කරන භාෂාව, එහෙම නැත්නම් මේ කතා කරන හඬ සංකේතාත්මකව ලිවීමට උපයෝගී කර ගැනීමත් එක්කලා තමයි ලේඛන කලාව උපත ලබන්නේ. ඉතින් ඒ අනුකූලව නේද අපට හැකියාවක් අවකාශයක් ලැබෙන සිංහල භාෂාව තුළ නම් අක්ෂර 60ක නේද දායකත්වයේ මූලික කරගෙන වචන අදහස් සහ වාක්‍ය ගොඩනගන්නට හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඒ වගේම ඉංග්‍රීසි භාෂාව නම් අපි දන්නවා නේද අක්ෂර තියෙන්නේ 26යි. එතකොට මේ 26 උපයෝග කරගෙන අපි වචන වාක්‍ය සහ නේද ඡේද ගොඩනගා ගනිමින් අදහස් සංවේදනය කරන්නට හැකියාවක් අවකාශයක් ලැබිලා තිබෙනවා. ඒ නිසා විශේෂයෙන් මේ හැකියාව තියෙන්නේ මේක සතුන්ට නැති හැකියාවක්නේ. සතුන්ට අපි දන්නවා හඬක් තියෙනවා, එයාට කතා කරන්න හැකියාවක් අවකාශයක් ලැබෙන අන් අයට එයාගේ වර්ගයේ අනිත් අයට දැනුවත් දීම සඳහා හඬ නගලා යමක් අඟවන්නට හැකියාවක් අවකාශයක් ලැබෙන. හැබැයි ලෝකයේ නේද මිනිසුන්ට විතරයි නේද තමන් කතා කරන තමන් ප්‍රකාශ කරන දේවල් ලියන්නට හැකියාවක් අවකාශයක් තිබෙන්නේ පුතේ. හොඳට මතක තියාගන්න මේ හැකියාව තියෙන්නේ මානවයාට විතරයි. ඒ නිසා මේ මානවයාගේ මේ පවත්නා හැකියාව පිළිබඳව කිසියම් ආකාරයක ඉගෙන ගන්න එක අතිශය වැදගත් වන සාධකයක් බවට පත් වෙලා තිබෙනවා. එනිසා මුද්‍රිත මාධ්‍ය පිළිබඳව සාකච්ඡා කරන්නට පෙර ආතුව අපිට මේ මාධ්‍ය එහෙම නැත්නම් මේ ලේඛන කලාවේ විකාශනය පිළිබඳව කිසියම් ආකාරයක තොරතුරු හඳුනා ගැනීම කියන කාරණාව අතිශය වැදගත් වන සාධකයක් විදිහට සඳහන් කරන්න ඕන. මානව සංනිවේදනයේ මූලික අවශ්‍යතා පිළිබඳ අපි අවධානය යොමු කරනකොට ඇත්තටම මූලික අවශ්‍යතා වලට සාපේක්ෂව සමාජ ආර්ථික ඒ වගේම දේශපාලන සංසිද්ධි සඳහාත් ප්‍රධාන වශයෙන් අපට ලේඛනය උපයෝගී වෙනවා. එහෙනම් ලේඛනය කියන සාධකයේ අතිශය වැදගත් වෙලා තියෙන එක වර්තමානයේ නේද? අපේ සියලු කාර්යයන් එක්කලා ලේඛනය අපට වැදගත් වෙලා තියෙනවනේ. ගොඩාක් වෙලාවට හැම දෙයක්ම අපි ලිඛිතව ලබා ගැනීම, ලිඛිතව ඉදිරිපත් කිරීම කියන කාරණාවත් නේද අපි අද වෙනකොට මේ වැදගත්ම සමාජ සාධකයේ විදිහට දකිනවා. ඒ නිසා ලේඛන කලාවේ විකාශනය ගැන අධ්‍යයනය කිරීම විශේෂයෙන් මුද්‍රිත මාධ්‍ය පිළිබඳ හඳුනා ගැනීමේදී අපට වඩාත් වැදගත් වන කාරණාවක් බවට පත් වෙලා තිබෙනවා. එනිසා ලේඛන කලාවේ විකාශනය ගැන අධ්‍යයනය කරනකොට මේ පුරාතන යුගයේ ඒ වගේම මධ්‍යන යුගයේ සහ නූතන යුගයේ කියලා අපට ප්‍රධාන වශයෙන් යුග තුනක් යටතේ කතා කරන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ගොඩක් වෙලාවට පුරාතන යුගය ගැන අපි අධ්‍යයනය කරනකොට විශේෂයෙන් අර රේඛා ඒ වගේම සංඥා සංකේත චිත්‍ර සටහන් උපයෝගී කරගෙන අපට විශේෂයෙන් රූපාක්ෂර උපයෝගී කරගෙන යමක් අන් අයට ඇඟවීම කියන කාරණාව අපට මේ සාකච්ඡා කරන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා. විශේෂයෙන් මානවයා ජීවත් වුණු ගල් ගුහවල ඒ වගේම විශාල ගස් වල තමන්ගේ මේ රූපාක්ෂර කැටයම් කරමින් එහෙම නැත්නම් රූපාක්ෂර සටහන් කරමින් අන් අයට යමක් ඇඟවීමට එහෙම නැත්නම් අන් අයට යමක් දැනවීමට හැකියාවක් අවකාශයක් ලැබුණා. විශේෂයෙන් මේකට බලපෑම සාධකයේ තිබුණේ මිනිස්සු දකින කියන දේවල්, මිනිස්සු මුහුණ දෙන දේවල් අන් අයට දැක බලා ගැනීමට, අන් අයට ඉදිරිපත් කිරීමට කිසියම් ආකාරයක ක්‍රමවේදයක් මේගොල්ලෝ හොයන්නට බැලමුණා. එහි ප්‍රතිඵලයක් අනුකූල තමයි මේ රූපාක්ෂර කලාවක් ලෝකයට දායාද කරන්න අපට හැකියාවක් අවකාශයක් ලැබෙන්නේ දරුවනේ. ඔන්න එහෙනම් මේ පුරාතන යුගයේ තුලදී තමයි මේ රූපාක්ෂර කලාවක් ගැන අපට කතා බහ කරන්න හැකියාවක් ලැබෙන්නේ. විශේෂයෙන් ওই ගස් කඳන් වල ඒ වගේම නේද ගල් ගුහා බිත්ති වල ලෝකඩ පතුරු ඒ වගේම ගල් පතුරු වල මැටි පුවරු වගේ දේවල් උපයෝගී කරගෙන අපට අක්ෂර සටහන් කළා නැත්නම් මේ රූපාක්ෂර සටහන් කළා තොරතුරු සංවේදනය කිරීමේ හැකියාවක් අවකාශයක් ලැබුණා. ඒ වගේම සතුන්ගේ හම වගේ දේවල් උපයෝගී කරගත් අපි දන්නවා. විශේෂයෙන් දඩයම් යුගය ගැන හිම සාකච්ඡා කරනකොටත් අපිට මේවා ගැන ඉගෙන ගන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඒ කියන්නේ දැන් සතුන් මරාගත්තට පස්සේ ඒ හම උපයෝගී කරගෙන වාදන භාණ්ඩ නිර්මාණය කරගත්තා. ඒ වගේම ওই පච්චමන් කියලා සිස්ටම් එකක් නැත්තම් පච්චමන් කියලා ක්‍රමවේදයක් උපයෝගී කරගෙන මෙන්න මේ අකුරු නැත්තම් අක්ෂර සටහන් කර තිබීමට ක්‍රමවේදයක් නිර්මාණය කරගත්ත බවට සාධක සමූහයක් අපට මුණ ගැහෙනවා. ඊට අමතරව මැටිපෝරු නේද? මැටිපෝරු වගේ දේවල් උපයෝගී කරගත්ත බවටත් සාධක ගණනාවක් අපට හඳුරගන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඊට අමතර ශාක පත්‍ර ඔබහල ඇති පැපිරස් පත් වර්ග නේද? පැපිරස් කියන පන් වර්ගයේ උපයෝගී කරගෙන ඒ පැපිරස් කියන පන් වර්ගයේ තුල අක්ෂර සටහන් කරපු බවට සාධක හඳුනගන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඒ වගේම විශේෂයෙන් අපි දන්නවා ක්‍රිස්තු වර්ෂ 105 සායිකාන්ත් ලූන් කියන කෙනා කඩදාසි හොයා ගන්නවා. කොහොමද කඩදාසියා නිර්මාණය කරගන්නේ? කඩදාසි නිර්මාණය කරගන්නේ නේද ගස්වල කොළ ඒ වගේම ගස්වල පොතු ඒ වගේම ඉවද දානවල සේද රෙදි මේ උපයෝගී කරගෙන පල්පයක් හදාගෙන ඒ පල්පය ඇසුරු කොටගෙන කඩදාසි නිර්මාණය කරගත්ත බවට සාධක තියෙනවා. ක්‍රිස්තු වර්ෂ 105 තමයි ඔය කියන විදිහට කඩදාසි නිර්මාණය කරගත්තේ. ඒ වගේම තමයි කඩදාසි ක්‍රිස්තු වර්ෂ 175 දී කඩදාසි කර්මාන්තයක් විදිහට චීනයේ ආරම්භ කළ බවටත් සාධක ගණනාවක් අපට අහන්නට හැකියාවක් අවකාශයක් ලැබෙනවා. මෙන්න මේ පුරාතන යුගයේ යටතේ ලේඛන කලාවේ විකාශනය ගැන අධ්‍යයනය කරනට ඕන්න ඔය කියන කාරණා ටික අපට පුරාතන යුගයේ යටතේ පුතේ අධ්‍යයනය කිරීමට හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඒ වගේම මධ්‍ය යුගයේ තුලදී අර ලී අච්චු අකුරු නිපදවීම ඊළඟට නේද පලක මුද්‍රණ ක්‍රමවේදය ක්‍රිස්තු වර්ෂ 200 තමයි පලක මුද්‍රණ ක්‍රමය භාවිතයට ගන්න. ඊළඟට ලෝහ අකුරු නිපදවීම ඊට අමතරව උත්තල මුද්‍රණ ශිල්පයේ බිහිවීම කියන කාරණා ටිකට අපිට කතා බහ කරන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා. විශේෂයෙන් අපි මේ පාඩමේ ඉදිරි කටයුතු වලදී අපි ඔය මධ්‍ය යුගයේ සහ පුරාතන යුගයේ වගේම නූතන යුගයේ ගැනත් සාකච්ඡාවට ගමු. ටිකක් විස්තරාත්මකව අපි එකිනෙකත් සාකච්ඡාවට ගමු. ඉතින් ඔන්න නූතන යුගයේ තුලදී අපි අර සමතල මුද්‍රණ ක්‍රමය බිහිවීමත්, ඊට පස්සේ ඕෆ්සෙට් මුද්‍රණ ශිල්පයේ බිහිවීම, පරිගණකයේ නිපදවීම, ඒ වගේම ඩිජිටල් මුද්‍රණ ශිල්පයේ වර්තමානයේ බිහි වෙලා තිබෙනවා. මේ සියලු කාරණා අපට නූතන යුගය යටතේ සාකච්ඡා කරන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඔන්න එහෙනම් ලේඛන කලාවේ ඉතිහාසය ගැන ඔබෙන් ඇහුවොත් එම යුග තුනක් යටතේ මේ ලේඛන කලාව ගැන කතා කරන්න පුළුවන් කියන කාරණාව මතක තියාගන්න සහ ඒ පිළිබඳ අවබෝධයකින් ඉන්න කියන කාරණාවත් පුතේ අපි ඔබට මතක් කිරීමක් කරනවා. එහෙනම් පුරාතන යුගය සහ මධ්‍යතන යුගය සහ නූතන යුගය කියලා යුග තුනක් යටතේ අපට මේ ගැන සාකච්ඡා කරන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඔව්, එහෙනම් අපි අර පුරාතන යුගය ගැන කතා කරනකොට ඔබට මතක ඇති නේද, විශේෂයෙන් රේඛා සංඥා වගේම සංකේත චිත්‍ර සහ රූපාක්ෂර ආදී උපයෝගී කරගෙන සටහන් කිරීම, එමු නැත්නම් අක්ෂර විදියට සකස් කරලා නැත්නම් ඉදිරිපත් කරලා අන් අයට යමක් සංනිවේදනය කිරීමේ ක්‍රියාවලිය ප්‍රබලව භාවිතයට ගත්තයි කියන කාරණා ගැන අපි අහලා තියෙනවා. විශේෂයෙන් අපි දන්නවා දැන් ඔය ලෝකේ භාවිතයට ගන්න අක්ෂර කලාවන් ගැන අධ්‍යයනය කරනකොට ලෝකේ පැරණිම අක්ෂර කලාවක් විදියට නේද අපි දන්නවා සුමේරියානු ආශ්‍රිත ජූපත් වැසියන් තමයි මුල්ම වතාවට ක්‍රිස්තු පූර්ව 4000 මැද භාගයේ වගේ ලේඛන කලාවක් බිහි කරගත්ත බවට සාධක තිබෙන්නේ. ඒ වගේම ක්‍රිස්තු පූර්ව 2000 චීන ජාතිකයන් ලේඛන කලාව බිහි කරගත්ත බවටත් පුතේ සාධක ගණනාවක් තිබෙනවා. විශේෂයෙන් මේ චීන ලේඛන කලාව ගැන අධ්‍යයනය කරනකොට චීන ලේඛන කලාව අපි කියන රූපාක්ෂර කලාවක් කියලා. ගොඩක් වෙලාවට අපේ සිංහල භාෂාව නැත්තම් සිංහල අක්ෂර කලාව අපි දන්නවා සංකේතාක්ෂර විදිහට තියෙන්නේ. අකුරු ලිව්වට අකුරකින් අදහසක් ප්‍රකාශ කරන්නේ අකුරකට සම්බන්ධ කරලා තමයි වචන අපි හදාගන්නේ. හැබැයි චීනය තුල භාවිතයට ගන්න අක්ෂර කලාවත් මූලික කරලා ඒ අක්ෂරවල පුංචි වෙනස්කමක් මූලික කරගෙන වචන බවට පත් කරගෙන අදහසක් නිර්මාණය කර ගැනීමේ හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඒ වගේම ජපානය සහ කොරියාව අක්ෂර කලාවත් චීන ආභාෂයේ ලැබමින් ඒගොල්ලොටම අනන්‍ය ආකාරයෙන් අක්ෂර කලාවක් නිර්මාණය කරගත්ත බවට සාධක තිබෙනවා. ඔය පැරණි වෙළඳාම ගැන එහෙම කතා බහ කරනකොට චීනය කියලා කියන්නේ සුවිශේෂී සාධකයක්නේ. පෙර අපරදිග රටවල් බොහෝමයකට චීනය ඉඳලා වෙළෙන්දු ගමන් කරගත්ත බවටත් විශේෂයෙන් අපි දන්න සේද මාවතෝස්සේ ගමන් කළාය කියන කතාව, ඒ වගේම මේ මැද පෙරදිග කලාපේට මේ විදිහට මේ අය ගමන් ගිහින් විශේෂයෙන් මේ අක්ෂර කලා මූලික කරගෙන එකිනෙකා අතර තොරතුරු සංනිවේදනය කර ගැනීමත්, ඒ වගේම වෙළඳ සහ සංස්කෘතික සම්බන්ධතා හුවමාරු කරගනිමින් ගණදුණු කරන්න හැකියාවක් අවකාශයක් ලැබුණු බවට සාධක සමූහයක් අපට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් මේ සංස්කෘතික හා වෙළඳ සම්බන්ධතා ප්‍රවර්ධනය කර ගැනීම සඳහා අප විසින් නිර්මාණය කරගන්න මේ ලේඛන කලාව කියන කාරණාවත්, එහෙම නැත්නම් මේ අක්ෂර විද්‍යා මූලික කරන යමක් ඇඟවීම නැත්නම් සංනිවේදනය කිරීම කියන කාරණාව සමාජීය අවශ්‍යතාවයක් විදිහට මතුවෙමින් පැවතිච්ච නිසා තමයි ලේඛන කලාව වර්ධනය වීමට මෙය ප්‍රබල සාධකයක් බවට පත් වුණා කියන කාරණාව අපට සඳහන් කරන්නට හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඉතින් ඔන්නෙන පුරාතන යුගය යටතේ ඔය කියන කාරණා බොහෝමයක් අපට අධ්‍යයනය කරන්නට හැකියාවක් අවකාශයක් ලැබෙනවා. විශේෂයෙන් අර සයිලූන් කඩදාසි නිර්මාණය කර ගැනීම දක්වා, ඒ වගේම කඩදාසි තුළ අක්ෂර සටහන් කිරීම, ඊට අමතරව කඩදාසි මුද්‍රණය කිරීම, විශේෂයෙන් අපි දන්නවා කර්මාන්තයක් විදිහට කඩදාසි බිහි වෙන්නේ චීනය තුළ ක්‍රිස්තු වර්ෂ 175න් පස්සේ, ඒ කියන්නේ කඩදාසි හඳුනා ගැනීමෙන් පස්සේ අවුරුදු 70ක් විතර ගියාට පස්සේ තමයි කඩදාසි කර්මාන්තයක් විදිහට බිහි කරගන්න හැකියාවක් අවකාශයක් ලැබිලා තියෙන්නේ. අන්න ඒ කියන කාරණා ටික අපිට ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ මේ පුරාතන යුගයේ තුලදි කියන කාරණාව අපට පැහැදිලි. ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන් මේ මුද්‍රිත මාධ්‍ය පිළිබඳව, විශේෂයෙන් මේ මධ්‍යතන යුගයේ තුලදි බොහෝ දේවල් සිදු වෙනවා. විශේෂයෙන් බ්‍රිතාන්‍යයේ ඔය අතින් ලියන පුවත් ලිපි පිළිබඳව එහෙමත් අපට අහන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඊට අමතර රුසියාවේ කොරන්ටෝ නැත්නම් කොරැට් කියන පත්‍රිකා විශේෂයක් ගැන සාකච්ඡාවට ගන්නවා. ඊළාට ඔය විදිහට ඩියුර්ලාස් කියලා පත්‍රිකා විශේෂයක් ගැන එහෙමත් සාකච්ඡාවට ගන්නවා. මෙන්න මේ කාලවකවානු තුල නැත්නම් අපි කියනවා මේ මධ්‍යතන යුගයේ මුල් අවධිය තුල මේ ලේඛන කලාවේ ගමන් මාර්ගයන් ගැන බොහෝ කාරණා අපට කතා කරන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා. විශේෂයෙන් මේ මධ්‍යතන යුගයට සාපේක්ෂව විශේෂයෙන් අර ලේඛනයක් උපයෝගී කරගෙන පිටපත් කිරීම කියන කාරණාව ඇති වෙන්නේ. මම කියවා අර සමාජ ආර්ථික කටයුතුත් එක්කලා තමයි මේ කාරණාව ඉස්සරහට ගොඩ නැගෙන්නට බලපාලා තියෙන ප්‍රධාන සාධකයේ බාටපත් වෙන්නේ. ඒ අනුකූලව විශේෂයෙන් අර පිටපත් කිරීම, ඒ කියන්නේ Taman කියන දේ ප්‍රකාශ කරන දේ කඩදාසියකට ගත්තට පස්සේ ඒ කඩදාසිය තුල තියෙන දේවල් පිටපත් කිරීමක් නැත්නම් මුද්‍රණ කිරීමේ ක්‍රියාවලියක් ගැන නිරන්තරයෙන් අවධානයට යොමු වෙනවා. ඒ අනුකූලව විශේෂයෙන් ඔය අත් පිටපත් විශාල ප්‍රමාණයක් ලිවීම දුෂ්කර හා වෙහෙසකාරයක් බව හඳුනගන්නවා. ඒ අනුව විශේෂයෙන් මෙන්න මේ අර පිරිවැය අවම කිරීමේ ක්‍රමවේදයක් එක්කලා දෝෂ අඩු පහඩු මගහරවා ගනිමින් විශේෂයෙන් අතින් ලියනකොට ඔන්න මුද්‍රණ ශිල්පියක් සකස් කිරීමට අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කරන දරුවනේ මධ්‍යතන යුගයේ තුලදී. ඔව් අපි කතා කරන්න පුතේ මුද්‍රණ ශිල්පයේ සඳහා පදනම සැකසීමත් එක්කලා බොහෝ කාරණා අපට මේ ගැන කතා බහ කරන්න හැකියාවක් ලැබෙනවා. ඔව් එහෙනම් මුද්‍රණ ශිල්පියත් එක්කලම සම්බන්ධ වෙන ප්‍රධාන සාධකයක් තමයි මේ උත්තල මුද්‍රණ ශිල්පය කියන කතාව. මේක ගැන ඉගෙන ගන්න එක ගොඩක් වැදගත් වෙනවා මේ දෙවෙනි පාඩම ගැන අපි සාකච්ඡා කරනකොට. මොකද උත්තල මුද්‍රණ ක්‍රමය, මේ මුද්‍රණ ක්‍රමය තමයි ලෝකයේ ඉස්ලාම බිහිවන මුද්‍රණ ශිල්පිය බවට පත් වෙන්නේ. විශේෂයෙන් ලී අච්චු මගින් මුද්‍රණ උත්තල මුද්‍රණ ශිල්පය ප්‍රාථමික අවස්ථාවක් විදිහට නිර්මාණය කරනවා. ඒ කියන්නේ අකුරු ගොඩක් වෙලාවට ලීයෙන් නැත්නම් ලී වලින් සකස් කරලා මේ තමයි මුල් වකවානු තුල භාවිතයට අරගෙන තිබෙන්නේ. මුල්ම වකවානු තුල විශේෂයෙන් චීනය තුල මේ ක්‍රමවේදය මුලින්ම භාවිතයට ගත්ත බවට සාධක සමූහයක් අපට හඳුනා ගැනීමේ හැකියාවක් අවකාශයක් ලැබෙනවා. විශේෂයෙන් මේ ගොඩක් වෙලාවට මේ ලී අච්චු අකුරු මූලික කරගෙන උත්තල මුද්‍රණ ක්‍රමය නිර්මාණය කරගත්තට පස්සේ ඒ මුද්‍රණ ක්‍රමවේදය ලෝකේ පුරා, ඒ වගේම චීනෙන් පටන් ගත්ත මේ ක්‍රමවේදය යුරෝපීය ජන සමාජය කරා පවා සංක්‍රමණය වුණු බවට සාධක හඳුනා ගන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඒ වගේම අපි දන්නා පළක මුද්‍රණ ක්‍රමයත් එක්කලා නේද බිහි කරපු වජ්ජ සූත්‍රය බුදුන් වහන්සේ විසින් දේශනා කළද වජ්ජ සූත්‍රය පළක මුද්‍රණ ක්‍රමය යටතේ මුද්‍රණය කළ බවට සාධක අපට හඳුනා ගන්නත් පුළුවන්කම ලැබෙනවා. එතන මේ උත්තර මුද්‍රණ ක්‍රමය කියලා කියන්නේ එතන මේක අකුරු ටික මතු කරලා තියෙන්නේ. හැබැයි මේ මතු කරලා තියෙන අකුරු නොපිටට තියෙන්නේ. මොකද මේක හරියට අපි අර සීල් එකක් ගහනකොට කොලේට වදිනවා හා සමානව නොපිටනේ එතකොට තියෙන්නේ. එතකොට අර තීන්ත තවරලා කඩදාසියකට තෙරපීමක් ඇති කරලා ලබා ගැනීමේ හැකියාවක් මුල් කාලේ ලැබිලා තිබෙනවා. එතකොට මේ හදාගත් අකුරු මුල්ම කාලේ විශේෂයෙන් ලී වලින් තමයි සකස් කරලා තියෙන්නේ. හැබැයි ලී වලින් සකස් කරපු මේ අකුරු නැත්නම් කඩදාසිය මත තෙරපුමක් ඇති කරනකොට විශේෂයෙන් ලී ගෙවීම, ඒ වගේම කැඩිලා යාමේ ප්‍රවණතාවයත් එක්කලා විකල්ප ක්‍රමවේදයක් හොයාගන්නට බොහෝ දෙනෙක් උත්සාහ කරපු ආකාරයක් අපට හඳුනා ගන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඒ අනුකූලව තමයි අර ලෝහ අකුරු නිර්මාණය කර ගැනීම පිළිබඳව අවධානය යොමු වෙන්නේ. ඉතින් මේකෙදි අපි දන්නවා ප්‍රමුඛෙක් බවට පත්වලා තියෙනවා කියන කාරණාව කවුද කියනක ඔබ දන්නවා. ලෝකයට නේද තාක්ෂණික මුද්‍රණ ශිල්පිය හඳුන්වා දුන් පුද්ගලය වෙන්නේ ජොහනස් ගුටෙන්බර්ග්. ඔහුගේ ආගමනයත් එක්කලා තමයි ලෝකයේ නේද ප්‍රථම ජනමාධ්‍ය බිහිවීමට අවශ්‍ය කරන වටපිටාව පව නිර්මාණය කෙරෙන අපි ගැනත් සාකච්ඡා කරමු. ඉතින් මේ අර මුල් වකවාන තුල උත්තර මුද්‍රණ ක්‍රමයත් එක්කලා මේ ලී අකුරු සකස් කර ගැනීම පිළිබඳව ඇත්තටම මේ අධ්‍යයනය කරනකොට අර ඇත්තටම භාවිතාත් එක්කලා මේක වෙනස් වෙන්නට අවශ්‍ය කරන වටපිටාවක් නිර්මාණය කෙරෙන පුතේ අර ඒ උත්තර මුද්‍රණ ක්‍රමයත් එක්කලා සකස් කරගත්ත අකුරු කඩදාසියෙන් තෙරපීමට සකස් කරනකොට සමහර දේවල් විශේෂයෙන් මුද්‍රණේ නොවීම ඊට පස්සේ කැඩලා බිඳලා යන එකත් එක්කලා තමයි ලෝහකුරු නිර්මාණය කර ගැනීමට මිනිසුන් යොමු වීමක් හඳුනා ගන්න පුළුවන්කම අපට ලැබෙන්නේ. ඔව් එහෙනම් අපට ඔන්න ලෝහකුරු නිර්මාණය හා මුද්‍රණ යන්ත්‍රයේ නිපදවීම ගෞරවයේ හිමින අපේ ජොහනස් ගුටෙන්බර්ග් එයාගේ වීර සහ වික්‍රමාන්විත ක්‍රියාවලිය ගැන අපි සාකච්ඡා කරමු මෙතනදී. ගොඩක් වෙලාවට මෙයාට උවමනාකම තිබුණා මේ කාර්මිකයෙකු වීමට, විශේෂයෙන් යකඩ, ඒ වගේම ලෝහ, වානේ, තඹ වගේ දේවල් උණු කරලා යමක් නිර්මාණය කළා, ඒ වගේම කිසම් ආකාරයක දෙයක් ගොඩනගලා ලෝකයට යමක් කරන්න ඕන කියන උවමනාව සහ උනන්දුව ජොහනස් ගුටෙන්බර්ග් තුල තිබුණා. ඒ වගේම ඒ හැකියාව ඒ අවශ්‍යතාවය මෙයා යොමු කරනවා මුද්‍රණ ශිල්පයේ පැත්තට. ඒ අනුකූලව තමයි ඔන්න මේ මුද්‍රණ කටයුතු සඳහා මේ ලී හරි නැත්නම් මැටි අකුරු වෙනුවට ලෝහ අකුරු යොදා ගැනීම හැකියාව ලැබෙන්නේ මෙයාගේ මේ උනන්දුව සහ වැඩ කටයුතු නිසා. ඒ අනුකූලව විශේෂයෙන් එයාට හැකියාවක් ලැබෙන ජර්මන් හෝඩිය ලෝහ අකුරෙන් නිර්මාණය කිරීමට එයා සමත් වෙනවා. ඊට පස්සේ මේ ලෝහ වලින් නිර්මාණය කරාට පස්සේ එය කිසියම් ආකාරයේ පෙළගැස්මකට සකස් කරලා අවශ්‍ය වචන සහ වාක් එකතු කරගෙන තෙරපුමක් සකස් කළා. ඒ අනුකූලව මුද්‍රණ කටයුත්තක් සඳහා මේ අක්ෂර භාවිතා කිරීමේ ක්‍රමවේදයක් එයා සකස් කරගන්නවා. 1440 දශකයේ ඉඳලා නේද මේ ක්‍රියාවලිය නිර්මාණය කරමින් විශේෂයෙන් ජංගමශීලී මුද්‍රණ ශිල්පියක් බිහි කරගන්නටත් තාක්ෂණික මුද්‍රණ ශිල්පියක් බිහි කර ගැනීමටත් හැකියාවක් අවකාශයක් ලැබෙන්නේ ඔන්න මෙයාගේ මේ උනන්දුව මූලික කරගෙන. ඒ නිසා විශේෂයෙන් ලෝහ අකුරු නිර්මාණය කිරීමත් ඒ වගේම ලෝකයට මුද්‍රණ ශිල්පය හඳුනා දීමේ ගෞරවය හිමි වෙන කෙනා තමයි ජර්මන් ජාතික ජොහනස් ගුටෙන්බර්ග් කියලා කියන්නේ. එතකොට 1440 ඉඳලා 1455 වගේ කාල පරාසය වෙනකන්, කියන්නේ වසර 15කගේ කාල පරාසයක්, එයාගේ කැපවීම මත සහ මහන්සිය ප්‍රතිඵලයත් එක්කලා පුතේ ඔන්න යාට හැකියාවක් අවකාශයක් ලැබෙනවා ලෝකයට මුද්‍රණ ශිල්පය හඳුනා දෙන්න. ඒ අනුව එයා ලෝකයේ ප්‍රථම ග්‍රන්ථ විදි නිර්මාණය කරනවා. ඔබ දන්නවා බයිබලය නිර්මාණය කරනවා. විශේෂයෙන් මේ ඒ අනුකූල බයිබල් 200ක් එයා මුද්‍රණය කරලා ඔන්න ලෝකයට මුද්‍රණ ශිල්පයේ දායාද කරන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා. පේලි 42කින් සහිත පිටු සහිත වන පරිදි තමයි මේ බයිබලයේ සකස් කර බවට සාධක තිබෙන්නේ. ඒ අනුකූලව තමයි ඔන්න යුරෝපීය ජන සමාජයට ලොකුම මෙහෙවරක් කරන පුද්ගලයෙක් බවට ජොහනස් ගුටෙන්බර්ග් පත් වෙනවා. ඒ අනුකූලව පොතපත නේද අච්චු ගහලා බෙදා හරින්න පුළුවන් ක්‍රමවේදයක් ලෝකයට හඳුන්වා දීමට විශේෂයෙන් ජොහනස් ගුටෙන්බර්ග්ට හැකියාවක් ලැබෙනවා. ඒ නිසා අපි කියනවා ජනමාධ්‍ය ආරම්භකයා බවට පත් වෙන්නේ කවුද? ජොහනස් ගුටෙන්බර්ග්. එයා මුද්‍රණ ශිල්පියේ බිහි කරපු නිසා තමයි ලෝකයේ පුරාවට ඒ වගේම යුරෝපීය පුරාවට විශේෂයෙන් පොත්පත් නේද මුද්‍රණය කළ බෙදහැරීමත් එක්කලා උගතුන් වියතුන් බිහිවීමට අවශ්‍ය කරන පළවෙනි වැඩ කටයුතු සිදු කරපු පුද්ගලයා විදිහට තමයි ජොහනස් ගුටෙන්බර්ග් සඳහන් වෙන්නේ. ඊට පස්සේ 1550 වගේ කාල පරාසය වගේ වෙනකොට ලෝකයේ මේ මුද්‍රණ තාක්ෂණය එයා හඳුනා දීපු ක්‍රමවේදයත් එක්කලා දියුණු වෙමින් පොත්පත් කෝටි ප්‍රකෝටි ගණනින් යුරෝපීය ජන සමාජය තුළ ප්‍රධාන වශයෙන් ව්‍යාප්ත වීමට මේ මුද්‍රණ ශිල්පිය උපයෝග කරගත්තා කියන කතිකාව අපට හඳුනා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. ප්‍රථම මුද්‍රිත පුවත්පත් බිහිවීම නැත්නම් පුවත්පත් බිහිවීම පිළිබඳව අපි අවධානය යොමු කරනකොට ඔය විශේෂයෙන් ඇවිසෝ කියන පත්‍රිකා විශේෂය, ඊට පස්සේ කොරන්ටෝ කියන පත්‍රිකා විශේෂය, ඊළඟට ඩියුර්ලාස් කියන පත්‍රිකා විශේෂය, මෙන්න මේවා ගැන අපි පුංචි අවධානයක් යොමු කිරීම වැදගත් වෙනවා. ඒකට හේතු සාධකයේ වෙන්නේ දැන් අර ලෝකෙද මුද්‍රණ ශිල්පී බිහි වුණාට පස්සේ විශේෂයෙන් රජය පිළිබඳ, එහෙම නැත්නම් රජතුමා පිළිබඳ, වෙන රටවල් පිළිබඳව මිනිසුන්ගේ උනන්දුව වැඩි වෙනවා. ඒ උනන්දුව වැඩි වීමත් එක්කලා විශේෂයෙන් අපි ප්‍රවෘත්තිමය වටිනාකම් වලට අදාළවන තොරතුරු සමාජගත කරවීමේ උනන්දුවක් සමාජය තුළ ඇති වෙනවා. ඒ අනුකූල තමයි අර ඔය කියන ඇවිසෝ, ඒ වගේම කොරන්ටෝ කියන පත්‍රිකා මිනිසුන් මිලට ගැනීමට යොමු වීමක් තිබෙනවා. ඒ අනුකූල තමයි ඔන්න පුවත්පතක් බිහිවීමට අවශ්‍ය කරන වටපිටාවත් මූලික වශයෙන් බිහිවෙන්නට හැකියාවක් අවකාශයක් ලැබෙන්නේ. ඒ අනුකූල ඔය 17 වන ශතවර්ෂයේදී පමණ එංගලන්තයේ ආරම්භ කළද අර ලන්ඩන් ගැසට් පුවත්පත කියන ඒ පුවත්පතත්, හැබැයි ඒකේ පුවත්පතක ලක්ෂණ වගේම පුවත්පතක නොවන ලක්ෂණත් අන්තර්ගත වුණා කියන කාරණාව ගැන අපට හඳුනගන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා. මොකද පුවත්පතක් නම් පුවත්පත පිළිබඳව මේ තියෙනවා සමකාලීන ජන සමාජය තුළ පිළිගන්න සම්ප්‍රදායන් සහ එහෙම නැත්නම් මේ පිළිගන්න නියමයන් ටිකක් තිබෙනවා. එකක් තමයි මුද්‍රණය කිරීම. කියන්නේ මුද්‍රණය කළා තමයි පුවත්පතක් බිහිවෙන්න ඕන. ඊළඟට දිනේ සටහන් කර තිබීම. ඊට පස්සේ නිතිපතා හරි වෙනත සතිපතා පළවීම. වාරානුකූලව නේද නිතර ප්‍රකාශයට පත් වෙන්න ඕන. ඒ වගේම අර විශේෂයෙන් ප්‍රවෘත්ති සහ කාලීන තොරතුරු, ඒ වගේම විශේෂාංග වැනි තොරතුරු අන්තර්ගත කරලා ගොඩනැගෙන්ට ඕන කියන කාරණාව පිළිබඳව සාකච්ඡාවට ගන්නවා. එහෙනම් ඔය 1700 වගේ වෙනකොට ලෝකයේ පුවත්පත බිහිවීමට අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කර දෙන්නටත් හැකියාවක් අවකාශයක් ලැබෙන්නේ මේ මුද්‍රණ ශිල්පීය බිහිවීම කියන කාරණාව අපට හඳුර ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම අර කතා කරන්න ඕන මේ ඉන්දියාවේ ප්‍රථම පුවත්පත විදිහට බිහි වෙන ඔය බෙංගාල් ගැසට් කියලා ගැසට් පත්‍රයක්. හැබැයි අර මං කිව්වේ ගැසට් කියන එකක් අපි දන්නවනේ අපේ ලංකාවෙත් 1802 ගැසට් පත්‍රය නේද, සිරෝන් ගවර්න්මන්ට් ගැසට් කියලා පළවෙනිවනේ. එතකොට මේවා පුවත්පතක ලක්ෂණ වගේම පුවත්පතක නොවන ලක්ෂණත් අන්තර්ගත වුණා කියන කාරණාව අපට හඳුරගන්න හැකියාවක් ලැබෙනවා. එනිසා ගොඩක් වෙලාවට මේ ගැසට් කියන එක ගැසට් එකදී ඇත්තට උනේ රජයේ සහ නැත්තම් නේද පාලකයන්ගේ නිල නිවේදන සමාජය වෙත තිරණ කිරීමක් තමයි ඇත්තටම මේවා හරහා සිද්ධ වුණේ. ඔන්න එහෙනම් අපට අර කතා බහ කරා අපි මුලින් අර උත්තල මුද්‍රණ ක්‍රමය, ඊට පස්සේ ඒ වගේම ලෝහ අකුරු නිර්මාණයත්, ඒ වගේම මුද්‍රණ යන්ත්‍රය නිපදවීම කියන කාරණාත් අපි කතා කළා. ඉතින් අර නූතන යුගයේ පැත්තට ගමන් කරනකොට අපට මේ නවීන මුද්‍රණ ශිල්පයන් ක්‍රමවේද බිහිවීම, එහෙම අපි කියන සමතල මුද්‍රණ ක්‍රමය, උත්තල මුද්‍රණ ක්‍රමයට පිළිතුරක් විදිහට සමතල මුද්‍රණ ක්‍රමය. අතර මේකින් වෙන්නේ මුද්‍රණ ශිල්පය නැත්නම් අක්ෂර එහෙම නැත්නම් සටහන් කරපු තොරතුරු තුනී පැතලි තහඩුවකට අරගෙන ඒ තුනී පැතලි තහඩුවකට ගත්තට පස්සේ අපි කියන මේක නිකන් නේද මේ සඳහා වෙනම යන්ත්‍රයක් අපි මේකට උපයෝගී කරගන්නවා. ඒක අපි මුද්‍රණ යන්ත්‍රයේ රඳවනවා. ඒ යන්ත්‍රයේ රඳවලා ඉවරලා ඒ වගේම ඔකේ තියෙන අපි විශේෂයෙන් කැරකෙන ලොකු මේ සිලින්ඩර දෙකක් තියෙනවා. ඒ සිලින්ඩරය තුල තමයි අර රඳවන්නේ අර මුද්‍රණ පිටපත. අපි කියන්නේ අර තුනී පැතලි තහඩුවකට ලබා ගත්ත ආන්න ඒ තහඩුව මූලික කරගෙන අර සිලින්ඩරේ රඳවලා ඒ සිලින්ඩර දෙකක් එතන ගමන් කරනවා. ඒ දෙපැත්තට තමයි මේ සිලින්ඩර දෙක ගමන් කරන්නේ. ඒ මැදින් යවන කඩදාසිය මතට තෙරපුමක් ඇති කරලා අර තුනී පැතලි තහඩුවේ තියෙන තොරතුරු නැත්තම් විස්තරේ ලබා ගැනීමේ ක්‍රියාවලියක් තමයි පුතේ මේ සමතල මුද්‍රණ ක්‍රමයේ යටතේ සිදු කරන්නේ. විශේෂයෙන් ඇත්තරම ඔබේ ප්‍රදේශයේ ඕනෑතරම් මුද්‍රණ යන්ත්‍රය ක්‍රියාත්මක කරන නැත්තම් මුද්‍රණ ශිල්පය දක්නට ලැබෙන ආයතන තියෙනවා. ඒ ආයතන වලට ගිහිල්ලා ගුරුතුමියත් එක්කලා සාකච්ඡා කරන්න එහෙම උනොත් අවකාශයක් ලැබෙයි ඔබට. පාසල් එහෙම පටන් ගත්තට පස්සේ අවකාශයක් ලැබුණොත් එහෙම ගිහිල්ලා බලන්න. එතකොට මේක තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන. ඇත්තටම විශේෂයෙන් ගුවන්දලී වැඩසටහනකදී ඒ සිලින්ඩරය සහ කතාව ඉදිරිපත් කිරීම ටිකක් අසීරු කාර්යයක්. හැබැයි අර ඒ පිළිබඳව පාසල තුලදී ගුරුතුමියත් එක්කලා ගුරුතුමාත් එක්කලා සාකච්ඡා කරලා ඒ ගැන තොරතුරු එකතු කරගන්න කියන කාරණාවත් මම සඳහන් කරනවා. ඉතින් මේ සමතල මුද්‍ර ක්‍රමයේ පැමිණීම මම හිතන්නේ මුද්‍රණ ශිල්පයේ දියුණුවට ප්‍රබල ආධාරකයක් බවට පත් වුණා. විශේෂයෙන් අඩු තීන්ත ප්‍රමාණයක් වැයවීම, ඒ වගේම ෆොටෝස් එහෙම නැත්නම් ඡායාරූප මේ දේවල් ලබා ගැනීමේදී ඒවා විශේෂයෙන් පුවත්පතකට ගොනු කරනකොට එහෙම වඩා පහසු ක්‍රමවේදයක් බවට පත් වුණා මේ සමතල මුද්‍රණ ක්‍රමවේදය. ඒ සහරි ඉක්මනින් ජනප්‍රිය වෙනවා මේ සමතල මුද්‍රණ ක්‍රමය මේ නූතන යුගය තුලදී. ඒ අනුකූලව විශේෂයෙන් ඔන්න එනම් අපට යුග තුනක් යටතේ සාකච්ඡා කරන්න හැකියාවක් අවකාශයක් ලැබුණා මේ මුද්‍රණ ශිල්පයේ නැත්නම් ලේඛන කලාවේ ඉතිහාසය හා සම්බන්ධ වන කාරණා යුග තුනක් යටතේ අපට කතා කරන්න පුළුවන්කම ලැබුණා දරුවනේ. ඒ වගේම අද වෙනකොට නේද මුද්‍රිත කර්මාන්තයත් එක්කලා විශේෂයෙන් ෆැක්ස් ඒ වගේම පරිගණක සහ ඩිජිටල් ක්‍රමවේදය මුල් කරගෙන නැත්නම් මේ අංකිත මුද්‍රණ ක්‍රමය මුල් කරගෙන සිදුවිච්ච සහ සිදුවෙමින් පවතින මුද්‍රිත මාධ්‍යයේ දියුණුව ගැන අපට කතා නූතන යුගයේ තුලදී කතා බහ කරන්න හැකියාවක් අවකාශයක් ලැබෙනා දරු. එහෙනම් අපි ඔන්න ලේඛන කලාවේ ඉතිහාසය නැත්නම් ලේඛන කලාවත් එක්ක සම්බන්ධ වෙලා තිබුණු මේ කාරණා ටික යුග තුන යටතේම අපට සාකච්ඡා කරන්න හැකියාවක් ලැබුණා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ලංකාවේ නැත්නම් ලේඛන කලාව ශ්‍රී ලංකාව තුල කොයි ආකාරයෙන්ද වර්ධනය වුණේ කියන කාරණාව දැන් අපි සාකච්ඡා කරමු. ඔව් එහෙනම් අපි ශ්‍රී ලංකාවේ ලේඛනය විකාශනය ලේඛන කලාව ඇතිවීම සහ විකාශනය පිළිබඳව අපි සාකච්ඡා කරමු. අපට ඇත්තටම පුරාතන යුගයේ යටතේ ශ්‍රී ලංකාවේ පුරාතන යුගයේ තුලදී ලේඛන කලාව කොයි ආකාරයෙන්ද භාවිතා කරේ කියන කාරණාව ගැන හඳුනා ගැනීම වඩා වැදගත් වෙනවා මේ මුද්‍රිත මාධ්‍ය පිළිබඳ සාකච්ඡා කරනකොට. විශේෂයෙන් අපි දන්නවා සංඝයා වහන්සේලා ඒ වගේම ගල් ගුහාවල බිත්තිවල කෙටි ශිලා ලේඛන භාවිතයට ගත්ත බවට සාධක සමූහයක් අපට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම රාජ්‍යපාලකයන් විවිධ ටැම් ලිපි භාවිතයට ගත්ත බවටත් සාධක තිබෙනවා අන් අයට තොරතුරු දැනුවත් කිරීම සඳහා. ඒ වගේම පුවරු ලිපි කියලා කියන්නේ ගොඩක් වෙලාවට රජවරු ඒ වගේම පාලකයෝ නීති රීති ප්‍රසිද්ධ කරමින් පාලකයන් විසින් ගොඩක් වෙලාවට තම රටවැසියන් දැනුවත් කිරීම සඳහා උපයෝගී කරගත්ත ක්‍රමවේද ගැනත් අපට අහන්නට ලැබෙනවා. ඒ වගේම මේ ශිලාලේඛනවත් මේ සෙල්ලිපි පිළිබඳව ගොඩාක් වෙලා රාජ්‍ය ආඥා ඒ වගේම පුණ්‍ය කටයුතු පිළිබඳව ඉඩම් පිළිබඳ වගේම ඔය ගොඩක් වෙලාට මේ පූජා කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන් රජවරු භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් පූජා කරන ලද ලෙන් පිළිබඳව පවා සෙල්ලිපි ලියවිච්ච අවස්ථාවන් අපට අහන්න හැකියාවක් අවකාශයක් ලැබිලා තිබෙනවා. ඒ වගේම රජවරුන් විසින් ලියන ලද සන්නස් පත්‍ර ඒවත් බොහෝමයක් මේ ලේඛන කලාවේ අධ්‍යයනය කරනකොට අපට ගොඩාක් වෙලාවට හඳුන ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඔය ගොඩක් වෙලාවට අර නේද අපට මුණ ගැහෙන මැටි වළම් කැබලි වලින් ඒ වගේම ගොඩක් වෙලාවට අකුරු කොටපු කාසි වගේ දේවල් ඒ වගේම විවිධ ප්‍රතිමා ඒ වගේම ආසන මුරගල් සඳකට පහන් වගේ දේවල් මූලික කරගෙන මේ ලේඛන කලාව භාවිතයට ගෙන විශේෂයෙන් ඒවා රාජ්‍යමය කටයුතු සඳහා උපයෝගී කරගත් ආකාර ගැන අහන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම රන් විදි සහ තඹපත් ලියවිලි සහිතව භාවිතයට ගත්ත බවටත් ඒ වගේම පසුකාලීනව පුස්කොළ පොත් ඒ වගේම ඒවා උපයෝගී කරගෙන අන් අයට තොරතුරු සංවේදනය කිරීම ගැන අපට සාකච්ඡා කරන්න හැකියාවක් අවකාශයක් ලැබෙනවා. විශේෂයෙන් අනුරාධපුර ප්‍රදේශයේ වගේම පොළොන්නරුව ප්‍රදේශයේ ඔබ සංචාරය කළා නම් මේවා ගැන ගොඩක් තොරතුරු ඔබට එකතු කරගන්න පුළුවන්කම ලැබෙනවා. විශේෂයෙන් නේද මේ කාලේ නම් ඉතින් අපිට අමාරුයි මේ ඇති වෙලා තියෙන උවදුරත් එක්කලා. ඉතින් කිසියම් දවසක අපට එහෙම යන්න අවකාශයක් ලැබුණොත් ඔය මිහින්තලේ තියෙන සෙල්ලිපිය ඒ වගේම ඔය ඉපැරණි කාසි ගොඩක් වෙලාවට දකින්න පුළුවන්කම ලැබෙනවා. ඔබ ගියා නම් මේ ඒවා සංරක්ෂණය කරන ස්ථාන වලට ගියා නම් දැක බලා ගන්නට හැකියාවක් අවකාශයක් ලැබෙනවා. ඒතර ඔබේ දැනුම වර්ධනය කර ගන්නට මේ හරහා පුළුවන්කම දරුවනේ ලැබෙනවා. ඒ වගේම නූතන යුගය ගැන කතා කරනකොට ගොඩක් වෙලාවට අපට මුද්‍රණ ශිල්පයේ හඳුන්වා දෙන්නේ ලන්දේසි ජාතිකයන්. හැබැයි අපට කඩදාසි හඳුන්වා දෙන්නේ පෘතුගීසි ජාතිකයන්. එතකොට ක්‍රිස්තු වර්ෂ 1737 දී ඔය මේ අපට මුද්‍රණ ශිල්පයේ හඳුන්වා දීපු බවට සාධක හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම ප්‍රථමයෙන් අච්චු ගහපු පොත විදියට සැලකෙන්නේ ලන්දේසි යාඥා පොත බවටත් සාධක තිබෙනවා. ඒ වගේම ලංකාවේ මුද්‍රණ ශිල්පයේ ගොඩනැගීම සහ වර්ධනය වීමත් එක්කලා සිංහලෙන් අකුරු මූලික කරගෙන පොත්පත් ලියලා ඒවා අච්චු ගහලා නැත්නම් මුද්‍රණය කරලා බෙදා හැරීමත් එක්කලා ලංකාවේ ප්‍රධාන වශයෙන් පුද්ගලින්ගේ දැනුම නැත්නම් මිනිසුන්ගේ දැනුම වර්ධනය කරගන්න හැකියාවක් ලැබුණු බවටත් සාධක තිබෙනවා. ඒ වගේම ලංකාවේ පුවත්පත් බිහිවීම ගැන ඉතිහාසගතව කතා කරනකොට විශේෂයෙන් 1832 කළඹ ජර්නල්ස් කියන පුවත්පත ඉංග්‍රීසි පුවත්පත බිහිවීම, ඊට පස්සේ 1841 උදේතාරගේ කියන දෙමළ පුවත්පත බිහිවීම, ඊට පස්සේ 1860 ලංකාලෝකී කියන පුවත්පත බිහිවීමත්, 1862 ලක්මිනි පහන කියන ලියාපදිංචි කරන පුවත්පත බිහිවීම කියන කාරණාත් පුතේ අපට වඩාත් වැදගත් වන සාධක බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම විශේෂයෙන් මුද්‍රිත මාධ්‍ය තුල ලක්ෂණ අපි අධ්‍යයනය කරනකොට ඔය සාක්ෂරතා හා පරිකල්පනය වර්ධනය කරන්න ප්‍රබල මෙවලමක් විදිහට මේ මුද්‍රිත මාධ්‍ය අපට දායක වෙනවා කියන කාරණාව ගැනත් කතා කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම ගොඩක් වෙලාවට අපට නේද මේ ගබඩා කරලා තියන්න විශේෂ එහෙම නේද පහසුකම් අවශ්‍යතාවයක් නැහැ. අපි දන්න පුවත්පත් එහෙම නම් නේද අපි නැවත නැවත බලන්න කියන්න ගන්නවා. ඒවා තොරතුරු ගොඩක් අධ්‍යයනය කරන්න අපි යොමු වෙනවා. පොත්පත් නම් අපි ගබඩා කරලා නේද පුංචි පුස්තකාලයක් අපට හදා ගන්නත් හැකියාවක් ලැබෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ලංකානු ජන සමාජය තුළ නැත්නම් ලාංකික ජන සමාජය තුළ මේ මුද්‍රිත මාධ්‍ය බිහිවීම සහ වර්ධනය වීම පිළිබඳවත් කරුණු කාරණා බොහොමයක් අපට සාකච්ඡා කරන්නට හැකියාවක් ලැබෙනවා. ඉතින් මේ ඔබ ඔය දෙවෙනි පාඩම ගැන අවධානයට යොමු කරනකොට මේ මුද්‍රිත මාධ්‍ය විවිධ ස්වරූප හඳුර ගන්න පුළුවන් කියන කාරණාව ගැන අවධානය යොමු කරන්න විභාගයට ප්‍රශ්න ගණනාවක් එන තැනක් විදිහට තමයි පුතේ සැලකෙන්නේ. විශේෂයෙන් අපට නේද ස්වරූප කිපම ප්‍රධාන වශයෙන් පළවෙනියට අපිට කතා කරන්න පුළුවන් පොත් පිළිබඳව. ඊට පස්සේ පුවත්පත් පිළිබඳව. ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන් සංගරා. ඊට පස්සේ පෝස්ටර් සහ අත්පත්‍රිකා විදිහට ගොඩාක් වෙලාවට අපට මේ මාධ්‍යයන් කතා බහ කරන්නට හැකියාවක් ලැබෙනවා. ඉතින් පිටු 49කට නොඅඩු නේද වාර සංගරා හෝ මුද්‍රිත කඩදාසි ගොනුව පොතක් විදිහට යුනෙස්කෝ සංවිධානය අර්ථකථනය කළ තියෙනවා. එනම් මේ පිටු 49ට වඩා අඩු වෙන්නේ නැත්නම් ඒක ගොනුවක් කටු ගහලා අමුණලා තියෙනවා නම් ඒක ඒ එකතුව නැත්නම් ඒ ලිපි විශේෂය ලිපි එකතුව පොතක් විදිහට අපට පුතේ සකස් කරගන්නට නැත්නම් හඳුනා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. ඉතින් මේ පොත් සකස් කරගන්න අපි ගොඩක් වෙලාට නේද අර දඟර වැදීම ඊට පස්සේ කටු ගසා අමුණ ගන්න ඊට පස්සේ දෘඩ බැඳීම විදිහට සකස් කරලා අලවලා ගම් දාලා සකස් කර ගැනීමක් කරනවා. විශේෂයෙන් මේ පොත් ඇමිනීම පිළිබඳව ඔබට ඇත්තටම ඔය ඔබේ පෙළ පොතේ 26 වෙනි පිටුවේ ඒ සම්බන්ධව කරුණු කාරණා ගණනාවක් ඔබට හඳුන්වා දීලා තියෙනවා. ඒ පිළිබඳ අමතර දැනුමක් විදිහට පොත කියවලා ඒ දැනුම ලබා ගන්න කියන කාරණාව අපි ඔබට සඳහන් කරනවා. ඉතින් විශේෂයෙන් නේද අපි ගාව තියෙන පොත්පත් බහුතරයක් ගොඩාක් වෙලාවට මේ විදිහට නේද අමුණලා සකස් කරලා තියෙනවා නේද අපි නේද අපිට ලැබිලා තියෙන පෙළ පොත් තුනක් බලන්නකෝ නේද පිළිවෙලකට සකස් කරලා තියෙනවා. එතකොට එහෙනම් පොත් බිහිවීම කියන එකත් මේ මුද්‍රිත මාධ්‍යයේ සුවිශේෂී කාරණාවක් බවට පත් වෙනවා. දැන් ඔබේ පොත ඔබට ලැබෙනවා හා සමානව ලංකාවේ නේද සීරම පාසල්වල ඉගෙන ගන්න දරුවන්ට මේ පෙළ පොත් ලැබෙන්නේ මේ මුද්‍රණය කිරීමේ හැකියාවත් එක්කලා. එතකොට එක පොතකින් කොච්චර පිටපත් ප්‍රමාණයක් මුද්‍රණය කරනවද කියලා හිතලා බලන්න. ඒකින් අපට පැහැදිලි වෙන කාරණාව නේද මේ මුද්‍රණ ශිල්පයේ බිහිවීම අපි ලෝකයේ වගේම නේද අපේ රටේ මිනිසුන්ටත් කොච්චර සේවාවක් වෙනවද කියන කාරණාව ගැන අපට අධ්‍යයනය කරන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට අපිට කතා කරන්න පුළුවන් පුවත්පත් පිළිබඳව. මොකද පුවත්පත් පිළිබඳව අපි නැවත ඊළඟ ගුවන්විදුලි වැඩසටහන තුළදීත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙලා තියෙන නිසා පුවත්පත් මාධ්‍ය වෙනමම අපි කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ නිසා නේද මුද්‍රිත මාධ්‍ය ස්වරූප ගැන කතා කරනකොට පුවත්පත් කියලා කියන සුවිශේෂී ප්‍රවේදයක් විදිහට සැලකෙනවා නේද ගොඩක් වෙලාවට මහජනයා උනන්දුව දක්වන වෙළඳ දැන්වීම සාහිත්‍ය සම්බන්ධ ලිපි ඒ වගේම සුවිශේෂ විශේෂාංග ලිපි ආරංචි තොරතුරු ඇතුළත් කරලා මුද්‍රණය කරලා නේද කටු ගහලා අමුණලා නැති ලිපි එකතුවක් විදිහට තමයි පුවත්පතක් පුතේ සඳහන් වෙන්නේ. එනිසා මේ පුවත්පත තුළ පුවත්පතේ සංයුතිය ගැන කතා කරනකොට එහෙම විශේෂාංග ලිපි, තීරු ලිපි, කාටුන්, ඡායාරූප ඇතුළු බොහෝ දේවල් අපිට කතා කරන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟ වැඩසටහන තුළදීත් අපි ඒ ගැන සාකච්ඡා කරන්න තියෙන නිසා අපි එය පසුවට තබමු. අපි යමු ඊට පස්සේ කතා කරන්න සංගරා පිළිබඳව. ලංකාවේ සංගරා තරම් ජනප්‍රිය නැහැ කියලායි මට හිතෙන්නේ. ඊට හේතු සාධක තියෙන්නේ ගොඩාක් වෙලාවට ලෝකේ වෙන රටවල ගත්තට පස්සේ සංගරා ගොඩක් අය පරිභෝජනයට ගන්න නැත්නම් පාවිච්චියට ගන්න මේ මුද්‍රිත මාධ්‍ය විශේෂයක් විදිහට සැලකෙන. නමුත් අපේ රටේ ඇතරම් සංගරා භාවිතාව ඇතරම් අඩුවකින් තමයි තියෙන්නේ. ගොඩක් වෙලාවට අර මනහර කියන සංගරාව ඒ වගේම වෛද්‍යවරයා කියන සංගරා වගේ දේවල් දරුවන් අතරත් ජනප්‍රිය වෙලා තිබෙන. හැබැයි මේ සංගරා ඔබ දැක්කම ලබා ගන්න. මොකද ඔබට මේකේ ලිපි එකතුවක් බොහොමයක් වටිනා තොරතුරු ඓතිහාසික ඒ වගේම කාලීන වශයෙන් වැදගත් වෙන කෘෂිකර්මාන්තයට ඒ වගේ සමාජ ආර්ථික දේශපාලන බොහෝ තොරතුරු අන්තර්ගත කරලා සංගරා පළ වෙනවා. ඒ සංගරා කියවලා තමන්ගේ දැනුම දෙසතිය කියලා හොඳ සංගරාවක් තියෙනවා. ආන් කියවන්න ඒ සංගරා වල දැනුම අවබෝධය ලබා ගැනීම ඔබේ ප්‍රයෝජනයට හේතුවක් වෙයි. ඒ වගේම අපි දන්නා පෝස්ටර් නේද අපි දකිනා පෝස්ටර් ගොඩාක් වෙලා ප්‍රසිද්ධ ස්ථාන ප්‍රදර්ශනය කළ තිබෙනවා මුද්‍රිත මාධ්‍ය විශේෂයක් විදිහට. අර කෙටි දැනුම් දීමක් පිළිබඳව එහෙම නැත්නම් මහජන අවධානය දිනා ගැනීම සඳහා සකස් කරන ලද සුවිශේෂී මේ මුද්‍රිත මාධ්‍යයක් විදිහට තමයි පෝස්ටර් සකස් කරන්නේ. විශේෂයෙන් ප්‍රසිද්ධ ස්ථානවල ඇලවීම වඩා වැදගත් වෙනවා. නමුත් අපි දන්නවා ගොඩක් වෙලාවට මේ පෝස්ටර් නේද ඡන්ද කාලට එහෙම ඔබට මතක ඇති නේද ගහමනා ගන්නවා සමහර වෙලාවට මේ පෝස්ටර් අලවන්න. ඉතින් ඒක දේශපාලන කාරණාවක්. එතකොට ඒ තත්ත්වයේ තියෙනවා විවිධ මූණත් අහඩු දාලා මේ පෝස්ටර් වලට නේද සමහරට පෙනී හිටින වෙනම ඡායාරූප ගන්න අවස්ථා පවා අපට අහන්න ලැබෙනවා. ඒ නිසා ඒ පිළිබඳවත් අපි අවධානයෙන් ඉන්නවා කියන කාරණාව වඩා වැදගත් වෙනවා. ඒ නිසා පෝස්ටර් විශේෂයෙන් මුද්‍රිත මාධ්‍ය ප්‍රභේදයක් විදිහට අපිට සාකච්ඡාවට ගන්න පුළුවන්. ඒ වගේම අත්පත්‍රිකා ගොඩාක් වෙලාවට නේද අදාළ පුද්ගලයා වෙතම ලබා දීමත් විශේෂයෙන් යමක් තොරතුරු කියවා තේරුම් ගත හැකි වන ආකාරයෙන් තොරතුරු ගොනු කර ගැනීමත් මේ අත්පත්‍රිකාවලදී වඩා වැදගත් වන සාධකයක් බවට පත් වෙලා තිබෙනවා. එසා අත්පත්‍රිකා ඔබටත් සමහරලාට ඔබේ දෝතට ලැබිලා ඇති. ඒතුට ඔබ කියවලා මේ තොරතුරු ග්‍රහණය කරගන්න ඇති. ඔව් අපිට එහෙමනම් පුතේ අද දවසේ ලැබිච්ච කාලය අවසන් වීමත් එක්කලා ඔන්න අපි අවසන් කරනවා. විශේෂයෙන් අපි අවසන් කරන්නේ මුද්‍රිත මාධ්‍යයේ ස්වරූප කියන කොටස සාකච්ඡා කළා තමයි අපි අවසන් කරන්නේ. ඊළඟ වැඩසටහන තුළදී ඔබට පුළුවන්කම ලැබෙන පුවත්පත් මාධ්‍ය ගැන විස්තරාත්මකව සාකච්ඡා කරන්න. එනම් පොත් පුවත්පත් සංගරා පෝස්ටර් සහ අත්පත්‍රිකා විශේෂයෙන් මුද්‍රිත මාධ්‍යයේ විවිධ ස්වරූප විදියට සාකච්ඡා කරමින් අද දවසේ අපි පාඩම නිමාටපත් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අපේ පාඩමේ මුල ඔබට මතක ඇති සාකච්ඡා කර මේ මුද්‍රිත මාධ්‍ය පිළිබඳව මුද්‍රිත මාධ්‍ය ගැන සාකච්ඡා කරලා විශේෂයෙන් ලේඛන කලාව බිහිවීම සහ ලේඛන කලාවේ විකාශනය අපි විස්තරාත්මකව යුග තුනක් යටතේ සාකච්ඡා කරා. ඊට පස්සේ තමයි අපි නේද ලංකාවේ මුද්‍රිත මාධ්‍ය බිහිවීම නැත්නම් ලේඛන කලාවේ ඉතිහාසය ගැන කියන කාරණා ටිකත් සාකච්ඡා කරලා අවසන් කළේ. එහෙමනම් අද දවසේ අපි පාඩම නිමාටපත් කරනවා. විශේෂයෙන් ඊළඟ පාඩම තුලදී ඔබට මුද්‍රිත මාධ්‍ය පිළිබඳව විශේෂයෙන් පුවත්පත ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ගන්නවා. අපි පුවත්පත තුල බොහෝ කාරණා ඔබට තොරතුරු ගෙන හැර දක්වන්නත් බලාපොරොත්තු වෙනවා කියන කාරණාව සඳහන් කරමින් අද දවසේ අපි මේ වැඩසටහන නිමාවටපත් කරනවා.
එතන ආදරණීය දුවේ පුතේ අද දවසේ සම්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය පාඩම කියලා දුන්නේ මාධ්‍යවේදී උසස් පෙළ උත්තරපත්‍ර පරීක්ෂක අඹගස්තුව ජනාධිපති විද්‍යාලයේ ප්‍රදීප් ජයලත් කුරුපියාණන්.